අද පුර බොහෝ දවසේ මේ ඔක්තෝබර් පොය දවසේ 2022 පැවැත්වෙන දහම් වැඩසටහනට භාවනා වැඩසටහනට නිලඹ භාවනා මධ්‍යස්ථානයට වැඩම කර සිටින මහා සංගරත්නේ නවසරයි පැමිණ සිටින කල්‍යාණ මිත්‍රේනි එමෙන්ම ඈත සිට සම්බන්ධව සිටින සහභාගිව සිටින සවන් දෙන හිතවතුනි හිත පිළිබඳ හිතේ ඇසිරීම ගැන හිතේ ක්‍රියාවන් ගැන අවධානයෙන් හිටියා ගෙවුණු භාවනා වාරයේදී හොරාවකට අධික ඒ කාලේ සමහර විට එකම ඉරියව්වෙන් නැති නැතිනම් ඉරියව්ව වෙනස් කරගන්න ඇති කොහොම වුණත් හිත යනු දකින්ට අපහසු කොහොමත් ඇස් දෙකට පේන්නේ නැති අතට හසුවන්නෙත් නැති අභෞතික අරූපී ක්‍රියාවක් හැම දෙයක්ම ක්‍රියා තමයි නමුත් සමහර ක්‍රියා ඇස්වලට පේනවා නමුත් හැම ක්‍රියාවක්ම ඇස් දෙකට පේන්නේ නැහැ ඇස් දෙකට පෙනෙන ක්‍රියාවලට වඩා නොපෙනෙන ක්‍රියා වැඩි ලෝකේ ජීවිතේ නමුත් සාමාන්‍ය විශ්වාසයේ තමා ඇස් දෙකට පේන දේ පමණයි තිබෙන්නේ ඇස් දෙකට පෙනෙන ඇස් දෙකෙන් දැකිය හැකි සිදුවීම් පමණයි වෙන්නේ ලෝකේ කියන්නේ එබඳු ඇස් දෙකෙන් සම්පූර්ණයෙන්ම දකින්න පුළුවන් ඒ හැම සිදුවීමක්ම නේත්‍රා දෙකෙන් දර්ශනය කරගන්න පුළුවන් තැනක් එහෙම උත්සාහ කරනවා. ජීවිත කාලේ මිනිස්සයා උත්සාහ කරනවා හැම දෙයක්ම ඇස් දෙකෙන් දකින්න. දෙයක් නම් සිදුවීමක් නම් ක්‍රියාවක් නම් කොහොම හරි බලන්න කොහොම හරි දකින්න. ඒක ජීවිත කාලයක ඒ අවශ්‍යතාව ඉටු කරගන්න සිදුවීම් දර්ශන රූප රාමු කීයක් විතර කෙනෙකු දකින්නව ඇද්ද එක ජීවිත කාලයක දර්ශන කීයක් ඇස් දෙකෙන් බලනව ඇද්ද ජීවිත කාලයේ පැත්තකින් තියන්න ඒ කොහොමත් ගණන් හදන්න පුළුවන් දෙයක් නොවේනේ අවුරුද්දක් ඒත් බෑනේ මාසයක් සතියක් දවසක් පැයක් ඇස් අරගෙන ඉන්න එක පැයක් ඇතුළත මොන තරම් දේවල් බලනවද පේනවද කීයක් නම් රූප රාමු ඇහි වැටෙනවද ඇහැ ග්‍රහණය කරගන්නවද කැමරාවක් කියා හිතුවොත් ඡායාරූප කීයක් ගන්නවද? ඈ කැමරාවක් නම් එක හෝරාවක ඡායාරූප කීයක් ඈ ගන්නවද? විනාඩියට එක ගානේ නම් 60ක්. විනාඩි භාගයකට එක ගානේ නම් 120ක්. එතන තව තප්පර 15කට එක ගානේ නම් තප්පර 10කට 5කට එක තප්පරයකට එක ගානේ නම් 3600. තප්පරයකට එකක් කියන්නේ එක පැයකට 3600ක් බලනවා දකින්නවා. එහෙම හැරගෙන ඉන්න දවසේ අනිත් වැඩ නොකරන කියන කණින් ඒ දේවල් අහන්න නැති අනිත් හැම වෙලෙම අනිත් ඉන්ද්‍රියංගෙන් ගන්න නැති වෙලාවට කල්පනා නොකරන වෙලාවට ඉතින් ඔය ඇහෙන් බලනවා. ඇහැට තමයි ලොකුම තැන දෙන්නේ. ඉන්ද්‍රියන් පහෙන් වැඩිම තැනක් දී තියෙන්නේ ඇහැට. මොනවටද මේ ඇත්ත දකින්න. ඇත්තටම කුමක්ද වෙන්නේ ඇත්තටම සිදුවන දේ දකින්න පුළුවන් කියන විශ්වාසයෙන්. ඒ විදිහට ජීවිත කාලයේ ගණන් දව විදිහට ගාන සරලව දලව වශයෙන් හදාගන්න පුළුවන්. ඒ ඡායරූප කීයක් අරන් ඇද්ද? මේ සිදුවීම් කීයක් දකින්න ඇද්ද? ලෝකේ ඇත්ත දැක්කද? ඇත්ත දැක්කද මේ විදිහට දර්ශන කෝටි ප්‍රකෝටි ගණනක් බලා දැන් ඇත්ත දැක්කා කියා තීරණයකට එන්න පුළුවන්ද? ලෝකේ පැත්තකින් තියන්න එක මිනිස්සෙකු අරගෙන බලන්නේ එක්කෙනෙකු එයා දිහා බලාගෙන හිටියොත් උදේ ඉඳ හැන්දෑ වෙනකල් බොහෝ දේ දකි. බොහෝ දේ එයා කරන දේ දකි, යන විදිය දකි, අඳින දේ දකි, කන විදිය කන දේවල් ඉදා ගන්න විදිය මේ සියල්ල දකි. ඒ තැනැත්තා පිළිබඳ ඇත්ත දැක්කා කියා හිතෙනවද දවස අන්තිමට? මම දැන් ඒ පුද්ගලයා ගැන දත යුතු සියල්ල දන්නවා, ඇත්ත දන්නවා, ඇත්ත දැක්කා නෑ. ඒ ඇහැට පෙවුනේ යම් යම් කායික හැසිරීම් චලනයන් ක්‍රියාවන් ස්වල්පයක්, සියල්ලමත් නෙමේ ස්වල්පයක්, අප ඉන්න පැත්තට පේන ටික. ඒ පුද්ගලයාගේ සියලුම දේ පේන්නේ අපි ඉන්න පැත්තට පේන ටික තමයි. තව පැත්තකින් බැලුවොත් තවත් ටිකක් පෙනේ. ඉතින් කවදාවත් ඒ නිසා දැකීමෙන් ඇහෙන් දැකීමෙන් කෙනෙකු සෑහීමකටපත් වෙන්නේ නැහැ. කවදාවත් මැරෙනතුරු දැක්කත් එමෙන්ම ඇත්ත දැනගන්න ලැබෙන්නේ නැහැ. සත්‍ය අවබෝධය වෙන්නේ නැහැ. සත්‍ය දකින්නත් බැහැ. සත්‍ය දැක්කා කියන හැඟීම නම් ඇති වෙනවා. යමක් ඇහෙන් දැක්කහම ඒ පිළිබඳ දැක්කා. ඉතින් ඒ නිසා ඇහින් දුටු සාක්ෂිකරුවා නෙගින් ඇත්ත දැනගන්න පුළුවන්. සාමාන්‍ය විශ්වාසයේ තමා සමාජයේ පිළිගත්, ලෝකයේ පිළිගත්, නීතිය පිළිගත් මතේ තමයි හින්දුතු සාක්ෂිකරුව. ඒ තමයි ප්‍රබලම සාක්ෂිය සත්‍යයේ පිළිබඳ. ඇත්ත පිළිබඳ දෙන්න පුළුවන්, ගන්න පුළුවන් ප්‍රබලතම සාක්ෂිය තමයි හින්දුතු සාක්ෂි. ඇහැට පේන්නේ බොහෝම ස්වල්පයක්, සීමිත කාරණා ටිකක්. මේ කිසිම සිදුවීමක් පිළිබඳ සත්‍යය පූර්ණ සත්‍ය පැත්තකින් තියන්න අර්ධ සත්‍යයක්වත් නැත්නම් පංගුවක්වත් ඇහැට පේන්නේ නැහැ. එම නිසා ඇහිං බලා දෙන සාක්ෂි මත පදනම්ම එන විනිශ්චයන් පූර්ණ විනිශ්චයන් නොවේ. බොහෝ අඩුපාඩු තියෙනවා. කිසියම් සිදුවීමක් ඇයි උනේ කියන කාරණේ ඇහැට පේන්නේ නැහැ. ඒ ඇහැට පේන්නේ නැහැ. ඇයි උනේ කියන කාරණේ වෙන්නේ මොනවද කියන එක ඒ බලන පැත්තෙන් ආලෝකයේ වැටෙන ප්‍රමාණයට ඇහි වයස අනුව ඒ වෙලාවේ ඇහි ස්වභාවය අනුව සහ ඒවා ඉතින් අර්ථකථනය කරන්න ක්‍රමයට පේනවා. ඒ සියල්ල සාපේක්ෂයි. ඒ ටිකට තමයි හින්දුතු සාක්ෂි කියන්නේ. මොනතරම් සීමිත පටු ලෝකෙකද ජීවිතයකද අප ඉන්නේ සත්‍යයට මොනතරම් ඈතින්ද? සත්‍යයට දශමිකින්වත් ඇහින්නම් කිට්ටු වෙලා නැහැ. ඇහින් කිට්ටු වෙන්නත් බෑ. නමුත් ඒ ටික තමයි ඇත්ත. ඇහැට පේනුණු දේ තමයි ඇත්ත. ඇහැට පේන්නේ නැත්නම් එහෙම දෙයක් තියෙන්න බෑ, නොවෙන්න වෙන්න බෑ. දෙයිබඳු පටු තැනක පටු ආකල්පයක පටු දැක්මක තමා හිතවතුනි ඇහැට අන්ධ වුණු හැම දෙනාම ඉන්නේ. තමන්ගේ ඇහැට අන්ධ වුණු. කියන්නේ ඇහැට පේන දේට අන්ධ වූ හැම දෙනාම ඉන්නේ ඒබඳ තැනක. ඉතින් කනට අන්ධ වූ අයත් ඉන්නේ හැම තැනක. නාසයට, දිවට, ශරීරයට සහ මනසට. කොහොම හරි ඇයි ඇහෙන් හරි කනෙන් හරි ඇත්ත දැනගන්න ඕනේ. සත්‍යයේ කියා යමක් තිබෙනවා නම් ඒ සත්‍යය දකින්න දැනගන්න අවබෝධ කරගන්න අවශ්‍ය ඇයි? මොන කාරණේ නිසාද? කෙනෙකු ප්‍රශ්නයක් ඇහුවහම දන්නේ නැහැ කියන්න වෙයි කියලාද? අනේ මන් දන්නේ නැහැ, මන් තාම තේරුම් අරන්නේ නැහැ, දැක නැහැ, අවබෝධ කරගෙන නැහැ කියා ඒ බඳු උත්තරයක් දෙන්න වෙයි කියන ලැජ්ජාව හීනමානේ නිසාද ඇත්ත දැනගන්න ඕනේ? නොඑසේනම් කිසියම් විභාගයකින් සමත් වෙන්නද හිතේ උඩඟු බවක් මානයක් ඇති කරගන්නද? නැයි මේ දේවල් වලටත් ඉගෙන ගන්න පුළුවන්, දැනගන්න පුළුවන්, අහන්න පුළුවන්, කියවන්න පුළුවන් ප්‍රවීණයෙකු වෙන්න පුළුවන්. නමුත් ඒට වඩා ප්‍රායෝගික අවශ්‍යතාවක් තිබෙනවා. මේ සත්‍යයේ හා අප ජීවත් වෙන ආකාරය අතර තිබෙන නොගැලපීම නිසා. නොගැලපීමක් තිබෙනවා. කුමක්ද ඒ නොගැලපීම? අප ජීවත් වෙන ආකාරයයි, ජීවත් වෙන රටාවයි, සත්‍යයයි අතර, යථාර්ථයයි අතර මේ ඇයි හොඳයියක් නැහැ. ගැලපීමක් නැහැ. ආරෝවක් තියෙන. පටහැනි බවක්. ඒ නිසා ප්‍රතිඵලය කුමක්ද? ප්‍රතිඵලය තමයි ගැටලු. ප්‍රශ්න කාටද මේ ප්‍රශ්න තියෙන්නේ? කුමකටද මේ ප්‍රශ්න තියෙන්නේ? සත්‍යයට නොවේ. සත්‍යයේ කියා යමක් තිබෙනවද? ධර්මතා කියා යමක් තිබෙනවද? යථාර්ථයේ කියා ඇති තතු හරි මොන නමින් නාමපදයෙන් කීවත් ඒ ස්වභාවය කියන්නේ ස්වභාවය ධර්මතාව මේ ගැටලුව තියෙන්නේ ධර්මතාවලට නෙවෙයි. ඒ සත්‍යයේ දුක් විඳින්නේ නැහැ. සත්‍ය ලෙඩ වෙන්නෙත් නැහැ, දුක් විඳින්නෙත් නැහැ. හිත නරක කරගන්නෙත් නැහැ, අඬන්නෙත් නැහැ, වැළපෙන්නෙත් නැහැ, කම්පා වෙන්නෙත් නැහැ. දමලා ගහලා යන්නෙත් නැහැ. ඒ කිසිඳු පීඩනයක් කලකිරීමක් සත්‍යයට නැහැ. එයා දුක් විඳින්නේ නැහැ. මේ සියලුම කම්කටොළු වලට මුහුණ දෙන්නේ කවුද? සත්‍යයට පිටින් ජීවත් වෙන්න හදන හිත. ඒ හදන හිත. සත්‍යයට ගැළපෙන්නේ නැතිව ජීවත් වෙන්න උත්සාහ කරන ඒ ජීවිතේ තමා මෙහෙම තැනකදීම හැප්පෙන්නේ, ගැටෙන්නේ, වැළපෙන්නේ, කම්පා වෙන්නේ, අඬන්නේ, ඌල්ලන්නේ, සුසුම් හෙලන්නේ, ශෝක කරන්නේ. දැන් ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නේ තියෙන්නේ එළිය නෙවෙයි. එළිය කොහෙවත් ප්‍රශ්න නැහැ. දිගටම වැස්සත් කොහෙවත් ප්‍රශ්නයක් නැහැ. ආහස ප්‍රශ්නෙකුත් නැහැ. වලාකුල්වල ගැටලුවකුත් නැහැ. දිගටම වැස්ස කියන්නේ සතියක්, දෙකක්, මාසයක්, ඊටත් වැඩි කාලයක්, මුළු වස් කාලෙම, ඒ වස් තුන් මාසෙ, හතර මාසෙම වැස්ස කියන්නේ උදේ හවස. කාටද ප්‍රශ්නේ තියෙන්නේ? ඒ වැස්ස වැටෙන පොළවට ප්‍රශ්නයක්ද? ඒ උල්පත් වලට, ඊළඟට කානු වලට, ඇළදොලට, ගංගා වලට, මහමුහුදට නෑ. කිසි තැනකට ප්‍රශ්නයක් නෑ. ඒව දෙකට තලා යන්න පුළුවන්. ඉතින් අපි තමා කියන්නේ දෙකට යනවා කියලා ගලාගෙන. ඒ කිසිම දෙයකට ප්‍රශ්නයක් නෑ. ඒ වගේම වැස්සට ගැටලුවකුත් නෑ. වලාකුල් වලට, අහසට ගැටලුවකුත් නෑ. සූර්යාට ප්‍රශ්නෙකුත් නෑ. මේ ප්‍රශ්නයක් තියෙන්නේ ඒට සම්බන්ධ වෙන කෙනාට. එයට මූණ දෙන කෙනාට තමා ගැටලුව තියෙන්නේ. ඒ ගැටලුවත් දෙවිධයකට මතුවෙනවා. කායික ගැටලු විදිහටත්, මානසික ගැටලු විදිහටත්. කායික ගැටලු හදාගන්න දේවල් වලට වඩා හැදෙන දේවල්, මානසික ගැටලු ගත්තාම ඒව හදාගන්න දේ. මේ වැස්ස පමණක් නොවේ හිතවතුනි, මොනම සිදුවීමක් සමග වුවත්, මොනම සිදුවීමක දිව්වත්, සිදුවන දෙයට, ඒ සිදුවීමට, ඒ සිදුවීමට මුල් වෙන හේතු ධර්මතාවලට පටහැනිව කෙනෙකු හිතනවද, සැලසුම් කරනවද, බලාපොරොත්තු වෙනවද, වැඩ කරනවද, එතන ගැටලුවක්, ප්‍රශ්නයක්, ආතතියක් තියෙනවා. එතන ගැටයක් හැදෙනවා. ඒ ගැටේ හැදෙන්නේ හිතේ. ගැටලුවක් කියන්නේ ඒ ස්වභාවයට. ඒකට මේ ගැටලු පොදුයි. පොදුයි කියන්නේ කාටත් තියෙනවා. උපන්න හැම දිනාටම ගැටලු තියෙනවා. ඉපදීමම ගැටලුවක්. ඒතර ඉපදීම නැමැති ගැටලුවෙන් මෙලවට ඒ ඉපදීම කියන දොරටුවෙන්, ඉපදීම නැමැති ඒ ප්‍රශ්නෙන් උපන් මෙලවට හැම ජීවිතයකටම ගැටලු නැති වෙන්න බෑ. ගැටලු තියෙනවා. සමහර ගැටලු පිළිබඳ දැනුවත්. සමහර ප්‍රශ්න දන්නවා. බොහෝ ප්‍රශ්න දන්නේ නැහැ. නොදන්න ප්‍රශ්න වැඩි. දන්න ප්‍රශ්න ටිකයි. ඒ දන්න ප්‍රශ්න ටික නිසා තමයි මේ ඔළුව අවුල් වෙන්නේ. ඒ කියන්නේ අප දන්න ප්‍රශ්න ටිකක් තියෙනවනේ අපිට තියෙන. ඒ ප්‍රශ්න ටික නිසා තමයි ඔළුව අවුල් වෙන්නේ, පිස්සු හැදෙන්න යන්නේ, නිින්ද යන්නේ නැත්තේ, ලෙඩ හැදෙන්නේ මේ සියල්ල. නමුත් අර නොදන්නා ප්‍රශ්න මහා මේරුව වගේ වැඩි. මේ තමයි ඇත්ත. දන්නේ ටිකයි ප්‍රශ්නවල. ඒ ටිකක් දැනගත්තොත් නම් කොහොමත් ඊළඟ හුස්මවත් ගන්න බැරි වෙයි. ඒ ප්‍රශ්න කන්දේ පීඩණයට හිර වෙලා මිරිකිලා එතනම ඉවර වෙයි. ප්‍රශ්න නෙමෙයි ඉවර වෙන්නේ. ඒ ජීවිතේ ඉවර වෙයි. ඒ නිසා මේ ධර්මතාවක්. කුමක්ද මේ ධර්මතාව? මේ සියලුම ප්‍රශ්න පත්‍රයේ එකපාර කෙනෙකුට දෙන්නේ නැහැ. මුළු ජීවිතේම විඳින්න තියෙන, මූණ පාන්න තියෙන, විසඳන්න තියෙන සියලුම ඒ ප්‍රශ්න එකේ සිට අවසාන ඉලක්කම දක්වා සම්පූර්ණ ප්‍රශ්න පත්‍රයම මේ උපන්න ගමන්ම කාගෙවත් අතට දෙන්නේ නැහැ. ඒ තමයි සාමාන්‍ය ධර්මතාවය. ඒ පන්තියේ, ඒ ශ්‍රේණියේ, ඒ වාරේ දී ලියන්න පුළුවන්, උත්තර දෙන්න පුළුවන් ප්‍රශ්න පත්‍රයේ තමයි දෙන්නේ. ඊළඟ වාරෙට තව ප්‍රශ්න ටිකක් ඊට වැඩි. ওই විදිහට අවුරුද්දෙන් අවුරුද්ද ප්‍රශ්න වැඩි වෙනවා. අඩු වෙන්නේ නැහැ. සාමාන්‍ය පෙළට එන විට, උසස් පෙළට එන විට ලේසි නෑ මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න. ඕඩි පන්ති ප්‍රශ්න වගේ නෝරි. එතනින් අධ්‍යාපන ඉවර කළොත් කෙනෙක් හිතනවා ආයේ ප්‍රශ්න නැහැ. ආයේ ලියන්න ප්‍රශ්න නැහැ. ලියන්න ප්‍රශ්න නැහැ. විසඳන්න ප්‍රශ්න තමයි ඊළඟට එන්නේ. විසඳන්න. විසඳුම් හොයන්න ඕනේ ප්‍රශ්න. පිළිතුරු ලිවිය හැකි ජීවිතයකින් විසඳුම් සෙවිය යුතු ජීවිතයකට අන්න කෙනෙකු සම්ප්‍රාප්ත වෙනවා. අර පිළිතුරු ලියන කාලේ හිතනවා මේ ඉවර වෙන දවසට මේ ප්‍රශ්න ටික ඉවරයි, විභාග ඉවරයි, ඒ සියල්ල ඉවරයි. පාඩම් කරන්න නැහැ, ලියන්න නැහැ, කටපාඩම් කරන්න නැහැ, මොනවත් නැහැ. ඉන්පස්සේ ඇත්ත. ඉන්පස්සුව ඒ ජීවිතේ ඒවා අවශ්‍ය නැහැ. නමුත් ඉන්පස්සෙ එන්නේ විසඳන්න ඕනේ ප්‍රශ්න. ඒ විභාග හැම එකක්ම විසඳන්න ඕනේ. ඊළඟට අර මාස 3කින් වාරයේ අවසානයේ, අවුරුද්ද අවසානයේ කියා එහෙම නිශ්චිත කාලයක නොවේයි. තිබු ගමන් ප්‍රශ්න පත්‍රයක් ලැබෙනවා. සමහර විට කලින් උගන්වලත් නැහැ ඒ ප්‍රශ්න. දන්නෙත් නැහැ. මේ මොන දන්නේ ප්‍රශ්න. කඩාපාත් වෙන ප්‍රශ්න දන්නේත් නැහැ. බොහෝ විට ඒ අපහසුතාවලට, අසීරුතාවලට, අසමර්ථ වීම වලට පත් වෙනවා. මේ විදිහට ජීවිතය කියන්නේ ප්‍රශ්න පත්‍රයක්. ඒ ප්‍රශ්න පත්‍රය ඒ කිසිම පුද්ගලික ඔය පන්තියකට ගිහින්, පාසලකට ගිහින් ඒ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියන හැටි ඉගෙන ගන්න බෑ. ඊළඟ ප්‍රශ්නය කවුද හදන්නේ? ඊළඟ ප්‍රශ්නේ ආර්ථික ප්‍රශ්නයක්ද? සෞඛ්‍ය ප්‍රශ්නයක්ද? සම්බන්ධතා පිළිබඳ ගැටලුවක්ද? කාලගුණයේ පිළිබඳ අර්බුදයක්ද? කිසි කෙනෙකු දන්නේ නැහැ. දැන් ඊළඟ ප්‍රශ්න පත්‍රයේ සෞඛ්‍ය විද්‍යාවද ආර්ථික විද්‍යාවද විභාගයකදී දන්නවා. කාලසටහනකත්නේ ප්‍රශ්න එන්නේ. ඒ වගේ මේ ප්‍රශ්නත් විෂය නිර්දේශයට අදාළයි. නමුත් විසඳුම් සෙවිය යුතු ජීවිතයට ආවහම අර පිළිතුරු ලිවිය යුතු ප්‍රශ්න පත්‍රයෙන් විසඳිය යුතු ප්‍රශ්න පත්‍රයට ආවහම කාලසටහනක් නැහැ. ඒ ප්‍රශ්නවලට විෂය නිර්දේශයේ සීමාවකුත් නැහැ. ඒ දෙකම නැහැ. එම නිසා අසමර්ථ වෙනවා. අසමර්ථ වීම තමයි සාමාන්‍යයෙන් වැඩිපුර සිදුවෙන්නේ. වැඩිපුර අසාර්ථක වෙනවා. පරදිනවා. ජයග්‍රහණත් ලැබෙනවා. නමුත් වැඩිපුර පරදිනවා. ජයග්‍රහණ දිගටම තියාගන්න බෑ. එක ප්‍රශ්නයකදී දිනුවට ඊළඟ ප්‍රශ්නේ පරදිට. ඉතින් ජයග්‍රහකේ කියන ඒ මානසික తත්වයේ ජයග්‍රාහී මානසික తත්වය ජීවිත කාලෙම තියාගන්න බෑ කාටවත්. තියාගන්න පුළුවන් හෝඩියේ පන්තියේ ඉඳලා උසස් පෙළට යනකල්ම හැම විභාගයකින්ම සමත් වෙන්න පුළුවන්. ඒ වார்த்தාව තියෙනවා. කිසිඳු විභාගයකදී වාර අවසාන වර්ෂ අවසාන විභාගවලදී කිසිම විෂයක් අසමත්ුනේ නැහැ කියන ඒ හැම විෂයක්ම කටම 100ට 100ක් ගත්ත කියන වார்த்தාවත් කලාතුරකින් කෙනෙකුට තියන්න පුළුවන්. ඉන් එහාට ඉගෙන ගන්නවා නම් ඔය අධ්‍යාපනයේ ඒ විභාගات ඒ විදිහටම සමත් වුණා කියන වார்த்தාව ගෙනියන්න පුළුවන්. නමුත් හිතවතුනි කිසිඳු කෙනෙකු නැහැ ජීවිතේ හැම ගැටලුවක්කදීම ප්‍රශ්නයකදීම එය විසඳගත්තා. ඒ විසඳුව හැම ප්‍රශ්නකින්ම ජයගත්තා. එහෙම කෙනෙකු නැහැ. එනිමි ජයග්‍රාහී මානසික තත්වය උපතේ සිට මරණය දක්වාම එක විදිහට තියාගන්න පුළුවන් වූ තියාගත් කවුරුවත් නෑ. ඒ නොවිය හැකි කාරණයක්. විය නොහැකි දෙයක්. එමෙන්ම එනිසා ජයග්‍රහකයෙකු නෑ. සදාකාලික ජයග්‍රහකයෙකු නෑ. සදාකාලික පරාජිතයෙකුත් නෑ. නමුත් සදාකාලික පරාජිත මනසක් තියෙන්න පුළුවන්. මේ තමයි කනගාටුදායක කාරණය. ප්‍රශ්නකින් දිනනවා විසඳා ගන්නවා. ඊළඟ ප්‍රශ්නෙනුත් දිනනවා. නමුත් ඒ එහෙම දිනුවා කියලා ඒ ප්‍රශ්නයක්කින් ජයගත්තා කියා එකකින් දෙකකින් තුනකින් හෝ දහයකින් කිසි කෙනෙකු මේ සදාකාලික ජයග්‍රාහී මානසික තත්ත්වයේ ඉන්නේ නැහැ. නමුත් ප්‍රශ්නකින් දෙකකින් තුනකින් වැටුණහම පෙරදුණහම අන්න ඇති වෙන්න පුළුවන් සදාකාලික පරාජිත මානසික තත්ත්වයක්. වැටුනේ ප්‍රශ්නයක් විසඳා ගන්න බැරි වුණේ එකකින් දෙකකින්. එකකින් කියන්නේ. නමුත් ඒ එක ප්‍රශ්නයක් විසඳා ගන්න බැරි වූ නිසා ජීවිත කාලෙම පරාජිත මනසින් ඉන්නයි. මුළු ජීවිත කාලෙම ඉන්නේ පෙරදුණු මනසක. මේක ධර්මතාවක්. පැරදීම් වැඩි කියන කාරණය ධර්මතා, පැරදුණු මානසිකත්වයෙන් ජීවිත කාලෙම ඉන්නවා කියන එකත් ධර්මතාවක්. හැමෝම නෙවෙයි. නමුත් එහෙම ඉන්නේ. නමුත් දිනෝ මානසික තත්වයකින් ජීවිත කාලයෙම සිටිනවා එය වෙන්නේ නැහැ. එහෙම කෙනෙකුත් නැහැ. එයන් ධර්මතාව. දිනුවත් පැරදුනත් මේ විදිහට හිතේ දුක තියෙනවා. දිනුවා කියලා නැති වෙලා නැහැ. ඒ දිනුව මානසික තත්ත්වයේ සතුටුයි විසඳුනා. නමුත් ඒ සතුටින් ජීවිත කාලෙම ඉන්න කෙනෙකු නැහැ. ඊළඟට ප්‍රශ්නයක් එන නිසාම නොවේ. ඊළඟට ප්‍රශ්නයක් ආවත් නාවත් අර සතුට දිගටම තියෙන්නේ. ජයග්‍රහී ඒ ජයග්‍රහණී සතුට දිගටම අතමිට මොලවා රඳව ගන්නට බැහැ. නමුත් පරාජිත මානසිකත්වයේ අසහනේ නම් ඒ අසහනේ නිසා මට බෑ. මං අසාර්ථක මිනිසෙකු, අසමර්ථේකු, පරාජිතේකු, දුර්වල කෙනෙකු. ඒ චරිතේ නම් කෙනෙකුට මැරේනකල් ඇදගෙන යන්න පුළුවන්. ඒ චරිතේ දිගටම රඟපාන්න පුළුවන්. මේ ධර්මතාව. ඒ නිසා තමයි මේ දුක කියන කාරණය ඇත්තක් විදිහට ධර්මයේ කියන්නේ. කැත්ත. දිරුවත් දුක, පෙරදුනත් දුක. දැන් මේ ප්‍රශ්න මොනවා හරි විසඳ ගන්න තමයි උත්සාහ කරන්නේ. ප්‍රශ්න සමග ඉන්න නෙවෙයි, විසඳ ගන්න තමයි කවුරුත් උත්සාහ කරන්නේ. හැම දිනම හිතන්නේ ඒ වෙනුවෙන්. නොහිතන කෙනෙකු නැහැ. නොහිතන කෙනෙකු ඉන්න බෑ. ජීවිතය කියන්නේ මේ ප්‍රශ්න විසඳන්න තමන් දන්නා ආකාරයට කටයුතු කිරීමට. ජීවත් වෙනවා කියන්නේ මේ දේට. මෙතන ජීවත් වෙන ආකාර දෙකක් තිබෙනවා. නැතිනම් ජීවිතයේ එක විදිහක් එක ආකාරයක් තමයි, එක ආකාරයක් කියන්න බෑ. එක අංශයක් තමයි තියෙන ප්‍රශ්න විසඳගන්න උත්සාහ කරනවා. තියෙන ප්‍රශ්න දෙක, එන්න තියෙන ප්‍රශ්න වළක්වා ගන්න උත්සාහ කරනවා. මේ දෙකට තමයි ජීවිත කාලය යන්නේ. තියෙන ප්‍රශ්න විසඳගන්න කාලයක් ඕනේ. ඊළඟට එයි කියලා හිතන ප්‍රශ්න වලින් බේරෙන්න මොනව හරි කරන්න ඕනේ. ඒ ওই දෙක කරන්න ගියාම දවස ඉවරයි, සතිය මාසය අවුරුද්ද ඉවරයි, ජීවිතෙත් ඉවරයි. සාපව හරි බලන විට බැලුවොත් පේනවා මොනවත් වෙන කරලා නැහැ. ඔය ක්‍රියාකාරීත්වයන් දෙක පමණයි කෙරිලා තියෙන්නේ. තියෙන ප්‍රශ්න විසඳගන්න දඟලලා තියෙනවා, සහ පොලිමේ එයි කියා හිතන ප්‍රශ්න වලින් බේරෙන්න උත්සාහ කර තිබෙනවා. මේකක්වත් 100%ක් සාර්ථක වෙලක් නැහැ. තියෙන ප්‍රශ්න සියල්ල විසඳගත්ත කෙනෙකුත් නැහැ. එන්න තියෙන ප්‍රශ්න සියල්ලෙන්ම බේරුණු කෙනෙකුත් නැහැ. ඉතින් ඒ නිසා මේ කාලය මදි. ඒ ඉවරයක් නැති නිසා කාලය මදි. දවස ඉවර වෙනවා. ප්‍රශ්න ඉතුරු වෙනවා. ජීවිතේ ඉවර වෙනවා. ප්‍රශ්න ඉවර වෙලා නෙමෙයි ජීවිතේ ඉවර වෙන්නේ. ජීවිතේම ප්‍රශ්නයක්. ඒ නිසා මරණයත් ප්‍රශ්නයක්. ප්‍රශ්න ඉවර වෙලා නම් ජීවිතේ ඉවර වෙන්නේ. එතන ඒ වෙනම ආකාරයක නික්ම යෑමක්, සමු ගැනීමක්, අවසානයක්, නැවතුමක්. නමුත් එහෙම නොවන නිසා ඒ අවසාන ප්‍රශ්නෙටත් මුණ දෙන්න වෙනවා. අවසාන ප්‍රශ්නේ තමයි මරණය. ඒ ප්‍රශ්නෙට මුණ දෙන්න නම් කිසිම දැනුමක් නැහැ. පුහුණුවක් නැහැ, අත්දැකීමක් නැහැ. පළපුරුද්දක් නැහැ. යම් යම් විද්‍යාවන් තියෙනවා මරණය පිළිබඳ විද්‍යාවන්. නමුත් ඒ විද්‍යාවන් පවා තියෙන්නේ මේ මරුණට පස්සේ මොකද කරන්නේ ඔය කාරණේ ගැන. කොහොම හරි බොහෝ විට ඒ ප්‍රශ්නේ පරදිනවා. මරණයට ඒ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. විසඳෙන්නේ නැති නිසා අලුත් ප්‍රශ්නයක් හදාගන්නවා, ඉපදීම කියන ප්‍රශ්නේ. ඒ එතනින් ආයෙ පටන් ගත්තම ආයෙත් ওই චක්‍රේම තමයි. ওই චක්‍රේ කීවාරයක් කරකැවුනත් ඒ කරකැවීම නිසා විසඳෙන්නේ නැහැ ප්‍රශ්න ටික. කෙනෙකු හිතනවා නම් ආයෙත් ඒ පන්තියෙම හිටියනම් විභාගෙ පාස් වෙන්න පුළුවන්. එහෙම පුළුවන් ඉස්කෝලේ. විශ්වවිද්‍යාලයකත් පුළුවන්, වෙන අධ්‍යාපන ආයතනයකත් පුළුවන්. එක්වාරයක් අසමත් වුණාම නැවත ඒ පාඨමාලාවේ ඒ වසරේ ඒ පන්තියේම ඉගෙන ගන්න. ඉගෙන ගත්තාම ඊළඟ වතාවේ හරි පාස් වෙනවා. ඒතකොට දෙවෙනි වතාවේ සමත් වෙන අය වැඩි. පළවෙනි වතාවේ අසමත් වුණත් දෙවෙනි වතාව. තුන්වෙනි වතාවෙත් පුළුවන්. මේ ජීවිත කාලෙම එකම පන්තියක ලීලී හිටියොත් කවදා හරි සමත් වෙයි. ඒ සමත් වෙන්න පුළුවන් ප්‍රතිශතේ වැඩි සම්භාවිතාව. නමුත් හිතවතුනි මේ චක්‍රේ නම් ඒ කරකැවුණු වාරගාන නැවත 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 පැමුණුනා, හිටියා, මූණ දුන්නා. ඒ සංඛ්‍යාව අදාළම නැහැ. ඒ අදාළම නැහැ. ඒ ගැන හිතලා විභාගේ පාස් කරන්නේ නැහැ කාගේවත්. පාස් වෙන්නත් බෑ කාටවත්. නෑ විශ්වාස කරනවනේ මේ මැරෙන්න ඇති කියා මීට කලින් එක් වතාවක් නොවේ. සංසාරයේ පිළිබඳ විශ්වාසයක් තියෙනවා නම් සංසාරේ මුල පේන්නේ නැති තරම් ඈත නම් හැම උපතක්ම මරණයෙන් කෙලවර වෙනවා නම් එහෙමනම් කීවරයක් මැරෙන්න ඇත්ද? මරණේ අලුත් දෙයක් වෙන්න බෑනේ එහෙමනම්. අනිත් මොනවා අලුත් දෙයක් වුණත් මරණේ අලුත් වෙන්න බෑ එහෙමනම්. මෙහෙම කියලා මරණයට තියෙන බය අඩු වෙනවද කෙනෙකුගේ? මීට කලින් මෙයා හම්බෙලා තියෙනවා, මීට කලින් මැරිලා තියෙනවා, ඕක මෙහෙමයි වෙන්නේ, අර එහෙමයි වෙන්නේ. එච්චරයි, එහා දෙයක් නෑ. ඒත් එහෙම හිතුවට, එහෙම කීවට මරණයට තියෙන අකමැත්ත, මරණයට තියෙන බිය, මරණයේදී ඇති වෙන වේදනාවන් තියෙනවනම් පීඩනයන් මේවා ගන්න නැතුව ඉන්න පුළුවන්. නෑ, හැම මරණයක්ම ඉස්සෙල්ලම් මැරෙනවා කියන හැඟීම තමයි එන්නේ. අර අර ටික මතක් වෙන්නේ නෑනේ. සාමාන්‍ය කෙනෙකුට ඒව මතක් වෙන්නේ නෑ. මේ පළවෙනි වතාවට. පළවෙනි වතාවට නම් එහෙම දෙයක් වෙන්නේ ලොකු තැති ගැනීමක්, බියක්, කාංසාවක්, වීතිකාවක් ඇතිවීම සාමාන්‍යයි. නමුත් ඇත්ත මොකද්ද? එහෙන පළවෙනි වතාව නෙමෙයි. මේ ඉලක්කමේ වැදගත්කමක් නැහැ. ඒක එයයි මේ කියන්න හදන්නේ. කී වතාවක් මේ රවුම කරකැවුණද කියන කාරණේ උඩ කිසිම ප්‍රශ්නයක් විසඳෙන්නේ නැහැ. එහෙම විසඳෙන්නේ නැහැ. ඉබේට විසඳෙන්නේ නැහැ. ඒ නිසා හිතවතුනි මේ ප්‍රශ්න විසඳා ගැනීම පිළිබඳ සාමාන්‍ය සිත් අනුගමනය කරන මාර්ග දෙකක් තිබෙනවා. සාමාන්‍ය හිත් මේ ප්‍රශ්න විසඳා ගැනීම සඳහා ගන්න ක්‍රියාමාර්ග දෙකක් තියෙනවා. පළවෙනි ක්‍රමවේදය තමා විසඳෙයි කියලා හිතනවා. විසඳෙයි. විසඳ ගන්න ඕනේ. විසඳෙයි. සනීප වෙයි. නැවත මිත්‍ර වෙයි. හරියයි. එහෙම හිතෙනවා. දැන් මෙහෙම හිතෙන්නේ නැති කෙනෙකු ඉන්නවද බලන්න. එහෙම නැත්නම් එහෙම හිතුනේ නැති වෙලාවක් කාගේ හරි ජීවිතයක තිබුණාද බලන්න. අඩුවැඩි වශයෙන් ඇති. සාමාන්‍යයෙන් ඒ අඩුවැඩි සාමාන්‍ය අගයට වඩා මේම පිළිගත්ත පිරිසක් ඉන්නවා. වැඩි පිරිසක් ඉන්නේ එතන. විසඳෙයි. 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 මන්ත්‍රයක් වගේ ඒ ජප කරනවා. විසඳෙයි, විසඳෙයි, විසඳෙයි. කාලයට බාර දෙනවා කියනවා. කාලයට බාර දෙනවා කියන්නේත් ඔය මානසික තත්ත්වෙම තමයි. විශ්වාසයක් ඇති වෙනවා. විශ්වාසයක් ඇති කර ගන්නවා. කවුරු හරි විසඳයි. දැන් විසඳෙයි කියන්නේ ඒ විසඳුම කොහෙන් හරි එන්නේ නැපයි. දැන් එතන කවුරු හරි විසඳලා දෙයි. ඒ කවුරු හරි කියන තැන මිනිස්සෙකු වෙන්නත් පුළුවන්. Taman නෙවෙයි වෙන කවුරු හරි මිනිස්සෙකු. එහෙම නැතිනම් දෙවියෙකු. ඊටත් එහා කෙනෙකු. එහෙම නැතිනම් තමන්ගෙම කර්මය. පෙර කළ කර්ම පින් එහෙම මතුවෙලා විසඳලා දෙයි. නිකම්ම විසඳෙයි. පෙර කවුරු හරි විසඳලා දෙයි. නැත්නම් මොකකින් හරි විසඳ. මේ විශ්වාසය වටිනවා. මෙහෙම විශ්වාස කිරීමේ ප්‍රයෝජන තියෙනවා. ධනාත්මකව හිතන්න පුළුවන්. ඒ ධනාත්මක චින්තනයේ පදනම මේ තමයි. ප්‍රශ්නයක් නැ විසඳුමක් තියෙනවා. ඒ විසඳුමත් කොහෙන් හරි එයි. දුක් වෙන්න ඕනේ නැහැ. නොකනුබී ඉන්න අවශ්‍ය නැහැ. බෙල්ල වැලදා ගන්න යන්න එපා. ඒව අවශ්‍ය නැහැ. මොකද විසඳුම විසඳුමක් තියෙනවා. විසඳුමක් දෙන අය ඉන්නවා. විසඳලා දෙන්න පුළුවන් අය ඉන්නවා. කොහෙවත් නැතත් අඩුම ගානේ අපේ පෙර පින්වාරි තියෙනවා. මේ ප්‍රශ්නෙන් අපට ගොඩ එන්න අත දෙන්න පුළුවන්. මේ විශ්වාසය තියෙන කෙනාට සැහැල්ලුවෙන් ඉන්න පුළුවන්. නැති කෙනාට වැඩියි. මොන ප්‍රශ්නය ආවත් මෙහෙම විශ්වාසයක් කෙනෙකු ගැන කවුරු හරි ගැන තමන්ගේ අම්මා තාත්තා ගැන හරි දරුවෙකු ගැන හරි රජයේ ගැන හරි වෛද්‍යවරයෙකු ගැන විද්‍යාඥයෙකු ගැන හමුදා ප්‍රධානීෙකු ගැන හරි දෙවි කෙනෙකු ගැන එහෙම යකෙක් ගැන හරි භූතයෙකු ගැන හරි කවුරු හරි ගැන ඔය විදිහට කෙනෙකුට විශ්වාසයක් ඇති කරගන්න පුළුවන් නම් මොන ප්‍රශ්නේ ආවත් අහවල් කෙනා ඉන්නවා. එයා විසඳලා දෙයි. එහෙම නැත්තම් පෙර කර්මයේ තියෙනවා. පෙර කළ පින් කුසල කර්ම. ඒ වගේම විසඳෙයි. එහෙම හිතන කෙනා සැහැල්ලුවෙන් ඉන්නවා. එයා විසඳ ගන්න උත්සාහ කරන්නේ විසඳෙයි කියලා සැහැල්ලුවෙන් ඉන්න පුළුවන්. දැන් සමහර ඒවා විසඳෙනවා. සියලු ප්‍රශ්න කොහොම වුණත් සමහර ප්‍රශ්න විසඳෙනවා. කවුරු හරි ඇවිල්ලා විසඳුමක් දෙනවා. බෙහෙතකට කාක් හරි වෛද්‍යවරයෙක් කියන උපදේශයකට බෙහෙතකට සනීප වෙනවා. තමාට කොහොම වුණාද දන්නේ නැහැ ප්‍රශ්නේ විසඳෙනු. කිසිම කෙනෙකුට මේ එය හේතුඵල විදිහට විස්තර කරන්න අමාරුයි. මොන සිද්ධිය නිසාද මේ විසඳුනේ? විසඳෙනවා. කිසිම බේතක් ගත්තේ නැහැ සනීපයි. මැරෙනවා කියු ලෙඩකින් කෙනෙකු සනීප වෙන්න පුළුවන් කිසිඳු ප්‍රතිකාරයකින් තොරව. ප්‍රතිකාරයක් නැහැ. අනිවාර්යයෙන්ම මේ ලෙඩෙන් මෙපමණ කාලයකින් මැරෙනවා කියා ආවට ගියාට නොවේයි. ඒ තතුදත් ඇත්තන් කිව්දේ බුරු වෙන අවස්ථා තියෙනවා. කිසිම බෙහෙතක් ගත්තේ නැහැ. කිසිම මොකද බෙහෙත් නැහැනේ. මේ සනීප. දැන් අන්න එතනදි තමයි කර්මයයි දෙවියනොයි මේකට එකතු වෙන්නේ. එකතු කරගන්නේ. එක්ක දෙවියෝ ඇවිල්ලා උදව් කරන්නේ නැත්නම් කර්මය. දෛවය. එක්ක දෛවය කියන්නේ දෙවියන්. නැත්නම් කර්මයේ වාසනාව. එහෙම ඒවත් තියෙනවා. මේකට පදනමක් තියෙනවා. මේ චින්තනයේට පදනමක් තියෙනවා. ඒට සාක්ෂි තියෙනවා. මේ සාක්ෂි වලින් මේ ඔප්පු වෙනවද නැද්ද වෙනම කාරණේ. ඔප්පු වීම මේ ඔප්පු වෙන්නේ මේ භක්තියද විශ්වාසයද නැත්නම් වෙන දෙයක්ද කියන එක හොයන්න යන්නේ නැහැ නේ. ඒක හොයන්න ඕනෙත් නැහැ. ඒ හිතට තව තවත් ඒ කෙරෙහිම ලැබෙනම භක්තිය ඇතුළෙම විශ්වාසය ඇතුළෙම ජීවත් වෙනවා. මේ උත්සාහ කරන්නේ ප්‍රශ්න විසඳගන්න. තමන් උත්සාහ කරන්නේ ඒක තමන්ට බෑ. එතන තමයි ඉන්නේ. මට බෑ. මා දුර්වලයි. දන්නේ නෑ. මා දන්නේ නෑ. හැකියාව නෑ මට. නමුත් විසඳෙයි. විසඳලා දෙයි කවුරු හරි. මේ චින්තනයේ ඇතුලේ කෙනෙකු ජීවත් වෙනවද? එයා සෑහෙන දුරක් සැහැල්ලුවෙන් ඉන්න කෙනෙකු. මොන ප්‍රශ්නයක් ආවත් ඉන්න පුළුවන්. කිසියම් දුරකට සැහැල්ලුවෙන් ඉන්න පුළුවන්. සදාකාලිකව නොවේ. ඉන්න පුළුවන්. වැඩි දඟලන්නේත් නැහැ හැම කෙනෙකු ජීවත් වෙන්න වැඩි දඟලන්නේ නැහැ. හම්බ කරන්න වැඩි දඟලන්නේ නැහැ. ඉගෙන ගන්න දඟලන්නේ නැහැ. ඒවට වැඩි උත්සාහ කරන්නේ නැහැ. ඒ වෙච්චට අවශ්‍ය නැහැ මේ ප්‍රශ්න ටික විසඳෙන්නමනේ කොහොම හරි. නමුත් ඉතින් එන්න එන්න හිත නම් දුර්වල වෙනවා. ආත්ම ශක්තිය අඩු වෙනවා. ආත්ම ශක්තියෙන් අඩුයි ආත්ම විශ්වාසයත් අඩුයි. විශ්වාසය වැඩි වෙනවා. ආත්ම විශ්වාසය නොවේ වැඩි වෙන්නේ මේ බාහිර දෙයක් පිළිබඳ තියෙන විශ්වාසය වැඩි වෙනවා. බාහිර බලවේග පිළිබඳ විශ්වාසය වැඩි. මේ පළවෙනි ක්‍රමය. වැඩි පිරිසක් ඔතන තමයි ඉන්නේ. කම්මැලි. උදාසීනයි. එන නිෂ්ක්‍රීය තත්ත්වයක්. එමේයි හොඳයි. මෙදී කරදර කරන්නේ අනිත් අයට. මොකද ඒව කරන්න ගියොත් අර ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ කියලා හිතනවනේ. විසඳට කවුරුත් විසඳලා දෙන එකක් නැහැ. මම වැරදි විදියට හිටියොත් අකටයුතුකම් කළොත් දෙවියෝ උදව් කරන එකක් නැහැ. පෙර පින් එන එකක් නැහැ වර්තමානයේ පව් කළොත්. අනිත් මිනිස්සු උදව් කරන හේකුත් නැහැ මම වැරදියට හිටියොත්. ඒ නිසා යා හොඳින් ඉන්න උත්සාහ කරනවා. සාපේක්ෂ වශයෙන් හොඳින් ඉන්න වැඩි පිරිසක් ඉන්නේ ඔය චින්තනයේ මත. හැමදෙනාම නෙවෙයි වැඩි පිරිසක්. බය නිසා. දැන් ඊළඟ පිරිස තමයි සම්පූර්ණයෙන් මෙයට පටහැනි. පටහැනි කියන්නේ ප්‍රතිවිරුද්ධ පැත්තේ. එයා ප්‍රශ්න විසඳගන්න උත්සාහ කරන පිරිස. එතන ප්‍රශ්නයක් නම් ඒක මගේ මම විසඳගන්න ඕනේ. ඒ කාගෙන්වත් උදව් ඉල්ලලා උදව් ඕනේ ඇති. නමුත් කවුරු හරි විසඳලා දෙයි කියා දෙවියන් විසඳලා දෙයි, දෛවයේ විසඳයි, කර්මයේ විසඳයි. එහෙම බාර දෙන්නේ නැහැ. එහෙම විශ්වාසයකුත් නැහැ. දෙවියෝ ඉන්නව නැද්ද වෙනම කාරණයක් ඉන්නවා කියලා හිතන්නෙත් නැහැ. හිටියත් ඒ අය වෙනම තැනක ඉන්නේ. තමන් විසඳ ගන්න ඕනේ. මේ ක්‍රියාකාරී පුද්ගලයන්. ඔය ප්‍රායෝගික මිනිස්සු කියා සාමාන්‍යයෙන් ලේබල් ගහන්නේ මෙහෙමයිට. ප්‍රායෝගිකයි කියලා. මේ වැඩ කරන උදේරෑ වැඩ කර. බොහොම ක්‍රියාකාරී ක්‍රියාශීලී අය. එයාට වැඩි හිතන්න වෙලාවක් නැහැ. හිතන්න වෙලාවක් නැහැ. මොකද වැඩ කරන්න දැන් හිතීම අඩුයි මෙයාගේ. ප්‍රායෝගික කියන්නේ එක එක කාරණයක් තමයි හිතීම අඩුයි. හිතන්න වෙලාවක් නැහැ. ඒ ටික කරා මහන්සි මහන්සි නිින්ද යනවා. හොඳට නිින්ද යනවා මෙයාට. ඉතින් ආයුධය හැරෙන්නේ හැරිච්ච ගමන් ඊළඟට ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නෙට මොකද කරන්නේ? ඒක කරන්න තියෙන දේ කරනවා. එහෙම එහෙම බලනවා. හැබැයි සියලු ප්‍රශ්න නම් විසඳා ගන්න ලැබෙන්නේ නැහැ. ওই ක්‍රමයටත් ටිකක් විසඳ ගන්න පුළුවන්. මුල් ක්‍රමයටත් බෑ සියලුම ප්‍රශ්න විසඳන්න. හැබැයි විසඳෙයි කියන තැන ඉන්නවා. දැන් ওই කණ්ඩායම් දෙක තමයි සාමාන්‍යයෙන් ඉන්නේ සමාජයේ. සාමාන්‍ය සමාජයේ අප කියන්නේ පොදු ජනතාව කියා. පොදු ජනය මහ ජනතාව කියන්නේ යන්නේ මහ ජනතාව. මේ සංවිතිය තමයි ඔය. විශ්වාසය නිසා ජීවත් වෙන පිරිසක් ඉන්නවා. ඊළඟට ආත්ම ශක්තියෙන් ජීවත් වෙන පිරිසක් ඉන්නවා. දැන් මේ දෙපිරිසම තම සියලු ප්‍රශ්න විසඳගන්න බෑනේ. සියයට සියයක්ම ජයග්‍රාහකයෙකු බිහි කරන්න නිර්මාණය කරන්න මේ චින්තන දෙකටම බෑ. ඒ ඉතිරි වෙනවා ප්‍රශ්න. ඉතිරි වෙන ප්‍රශ්නවලදී මේ දෙපිරිසම තැවෙනවා, පටලැවෙනවා, ගැට ගැහෙනවා, කම්පාවටපත් වෙනවා. ඒ ප්‍රශ්න වැඩි නිසා විසඳෙන වලට වැඩි ඉතිරි වෙන ප්‍රශ්න වැඩි නිසා කොහොම වුණත් අවසාන වශයෙන් ඒ අවසාන ශේෂය බලන විට ඉන්නේ අතෘප්තියක තමයි. දර යටින් බැලුවොත් අර මතු පිටින් තියෙන ක්‍රියාකාරීත්වයට යටින් බැලුවොත් තියෙන්නේ අතෘප්තියක්. මතු පිට තියෙන අර විශ්වාසයේ සැහැල්ලුවට යටින් බැලුවොත් තියෙන්නේ ලොකු බරක්. ඉතින් යට තියෙන ඒ බර මතුවෙන වෙලාවල් තියෙනවා උඩට. යට තියෙන ගින්න උඩට එනවා. මොනතරම් නිවන්න බැලුවත් එයා නිවන්න බලනවා. එහෙන් වතුර ඇදලා මෙහෙන් වැලි දාලා නිවන්න බලනවා. අරයා නිවේවා කියලා හිත හිතින්. එහෙම හිතුවාමත් නිවෙනවා. නිවෙන ගිනි තියෙනවා හිතුවාම. වතුර දාලා වැලි දාලා නිවන්න පුළුවන් ගිනි තියෙනවා. හැබැයි සියලු ගිනි ඔය ක්‍රම දෙකට නිවෙන්නේ නැත. නිමේවා කියා හිතුවට ලොකු හුලඟක් ඇවිල්ලා නිවෙන්න පුළුවන්. ඒ වගේම ලොකු හුලඟක් ඇවිල්ලා තව ඇවිලෙන්නත් පුළුවන්. හුලඟක් ආවා කියලා ඒකින්න නිවේයිද ඇවිලෙයිද හරියටම කියන්න කාටවත් බෑ. මේ හුලඟක් එන්න පුළුවන්. වගේම නිවන්න උත්සාහ කරන කෙනෙකුට සමහර විටේ උත්සාහය නිසා ගින්න නිවා ගන්න පුළුවන්. නමුත් සියලු ගිනි නිවා ගන්න බෑ. ඔය විදිහට ඔය ක්‍රම වතුර දාලා වැලි දාලා එහෙම නිවන්න බෑ. පිබල නිවන්නත් බෑ හැම ගින්නක්. සමහරවිට පිඹින්න පිඹින්න ඇවිලෙන්න පුළුවන්. සමහර ඒවා නිවෙන්න පුළුවන්. සා මේ ඇතුලේ ගින්න සම්පූර්ණයෙන්ම නිවි නැත. නිවිලා නැහැ. ගින්න උඩට එනවා. කොයි වෙලාවෙයිද මොන ප්‍රමාණයට එයිද මොන තරම් පිච්චෙයිද දෙවෙයිද කාටවත් කියන්න බෑ. ඒ ගින්න මතුවෙන තුරු වර දෙන්නම ජයග්‍රහයකින් දෙදෙනෙක්. ඒ දෙන්නම දිනපු දෙන්නෙක් අර උඩ ගින්න නැතිවට උඩ පිච්චෙන්නේ නැති වෙලාවට. හැබැයි උඩට මේ ගින්න ඇවිත් පිච්චෙන්න පටන් ගත්තාම දෙන්නම කෑ ගහනවා. දනෝ දනෝ පිච්චෙනෝ පිච්චෙනෝ කියා දෙන්නත්ම බිඳිනවා. මතුවෙනතුරු පිනුම් ගහන්න පුළුවන්. දැන් එහෙම මේ චින්තන දෙකේම තියෙන සීමාවන්, මේ ජීවත් වීම රටා දෙකේම තිබෙන ඒ පටු බව දැනෙන්නේ, පේන්නේ, හැඟෙන්නේ පිච්චෙන්න පටන් ගත්තාම තමන්ට නිවා ගන්නත් බෑ, වෙන කෙනෙකුට නිවන්නත් බැරි තැනකදී. අන්න එතනදී තමයි තුන්වෙනි කෙනා නිර්මාණය වෙන්නේ. එතෙක් අර දෙන්න පමණයි ඉන්නේ. තුන්වෙනි පුද්ගලයෙකු ප්‍රසූත වෙන්නේ, බිහි වෙන්නේ, නිර්මාණය වෙන්නේ එතනදී. ගින්නේ. පිච්චීනේ. ඒ අර මුල් ක්‍රම දෙක අනුගමනය කරන්නේ නැහැ. මුල් ක්‍රම දෙක වැඩක් නැහැ නේ. ඒක කරලා නිවාගත්ත වෙලාවලුත් තියෙනවා. දැන් නිවිලා නැහැ නේ. දැන් පිච්චෙනවා. ප්‍රශ්න විසඳුන්නේ නැහැ. නැති තැනකදී තමයි තුන්වෙනි කෙනා එන්නේ. ප්‍රශ්න විසඳුන්නේ නැති හැම වෙලේම තුන්වෙනි කෙනා එන්නේ නැහැ. ඉතින් අර පළවෙනි කෙනායි දෙවෙනි කෙනායි තව උත්සාහ කරනවා මේ විදියට ප්‍රාර්ථනා කරලා නිවා ගන්න. තව විසඳුම් හොයන්න දෙවෙනි කෙනා උත්සාහ කරනවා. නමුත් කලාතුරකින් අන්න එබඳු නොවිසඳුණු තැනකදී විවෘත වීමක් වෙලා අලුත් කෙනෙකු උපදින්න පුළුවන් එතන. මීට කලින් නොසිටි කෙනෙක්. හිත ඇතුලේ උපදින්න අලුත් චින්තනයක්. ඒ එයා අර දෙක අර ක්‍රම දෙකට යන්නේ නැහැ නේ. ඒ චින්තනයේ කුමක්ද? එයා ඇදහිමට යන්නේ නැහැ. දඟලලා ප්‍රශ්න විසඳන ක්‍රමයට යන්නේ නැහැ. ප්‍රායෝගිකයි කියු ක්‍රමයට ඒ දෙකටම යන්නේ නැහැ. එයා බලන්නේ මේ හිතලා බලනවා. කල්පනා කරලා බලනවා. මොකද්ද මේ ප්‍රශ්නේ? කාටද මේ ප්‍රශ්නේ තියෙන්නේ? ඇත්තටම මෙතන ප්‍රශ්නයක් තියෙනවද? හොයනවා. ඔළුවෙන්. එයා ඔළුවෙන් වැඩ ගන්න කෙනෙක්. අර දෙන්න වැඩි ඔළුවෙන් ගත්තනේ. පළවෙනි කෙනා හදවතින් විතරයි විශ්වාසයත් එක්කනේ එයා ජීවත් වුනේ. එයා සම්පූර්ණ හදවතේ හිටිය කෙනෙක්. එයා හදවතින් තමයි වැඩ ගත්තේ. එයා හදවතට ලොකු බලයක් තියෙනවා. විහිළුවක් නෙමෙයි. මේ විශ්වාසයට බොහෝ දේ කරන්න පුළුවන්. හැමදේම බෑ. ඒ වගේම ඇඟේ පතේ මේ හැකියාවට, දැනුමට, අත්දැකීම් වලටත් බොහෝ දේ කරන්න පුළුවන්. සියල්ල බෑ. දැන් ඔළුවෙන් වැඩ ගන්න බලන්න. හිතනවා, කල්පනා කරනවා, තර්ක කරනවා, විතර්ක කරනවා, තමන් සමග, අනුන් සමග. ඒත් එහෙම බලනකොට හිතන විට එන්න කෙනෙකුට මේක ප්‍රශ්නයක් නෙවෙයි. මේක ඇත්තට ගණන් ගන්න දෙයක් නෑ. ගණන් ගන්න ඕනි කියලා හිතුවොත් මේ ප්‍රශ්නේ ගණන් ගන්නෙ විඳවන්නේ නැහැ. එහෙම ගණන් ගන්න දෙයක් නෑ. මෙතන ගණන් ගන්න කෙනෙකුත් නෑ. දැන් එහෙමත් ඔන්න කෙනෙකුට හිතෙන්න පුළුවන් කල්පනා කළොත්. නොකරොත් නෙමෙයි. කල්පනා නොකරොත් ප්‍රශ්නෙකුත් තියෙනවා, විඳවන කෙනෙකුත් ඉන්නවා. නමුත් දිගින් දිගට කල්පනා කළොත් ඔය විදිහට ඔය කෝණයෙන් ඔය ඇහිං කල්පනා කළොත් ප්‍රශ්නෙකුත් නැහැ, විඳවන කෙනෙකුත් නැහැ. එහෙම නැහැ. ඉතින් නෑ නේ, එතන නිදහසක් වන්න ලැබෙන. ඒ තුන්වෙනි කෙනා. මේ හැම තැනදීම මේ හරියයිද වරදීද කියන්න බෑ. මම හරියන තැන තියෙනවා. ඔය මෙනෙහි කිරීමෙන්, ඔය ප්‍රත්‍යවේක්ෂාවෙන්, මේ කල්පනා කිරීමෙන් සමහර ප්‍රශ්න නෙවෙයි කියන එක අවබෝධ කරගන්න පුළුවන්. ප්‍රශ්නයි කියා හිතූ සමහර දේ ප්‍රශ්න නෙවෙයි. තමන් කරුමක්කාරයෙකු කාලකන්නි කෙනෙකු අවාසනාවන්තයෙකු පරාජිතයෙකු අසමර්ථයෙකු කියා හිතන් හිටිය ඒ හංවඩුව ගහගෙන හිටිය කෙනෙකුට ওই විදිහට බැලුවාම නෑ එහෙම නෑ කියන එක තේරෙන්න පුළුවන් නෑ එහෙම කෙනෙකු නෙමෙයි මං තමන් එහෙම කෙනෙකු නෙමෙයි ඊට වැඩිය වාසනාවන්ත කෙනෙකු පුණ්‍යවන්ත කෙනෙකු දක්ෂ කෙනෙකුද ඒ නොදුටු දක්ෂතා මතුවෙන්න පුළුවන් බැලුවොත් බලන දේනේ පේන්නේ අදක්ෂතා දිහා බල බල හිටියොත් අදක්ෂතා තමයි පේන්නේ. කෙසේ හෝ බොහොම ස්වල්ප පිරිසක් තමයි තුන්වෙනි තැනට එන්නේ. ඒ තුන්වෙනි පුද්ගලයා නිර්මාණය වෙන්නේ බිහි වෙන්නේ බොහොම කලාතුරකින්. නමුත් එහෙමයි මේ නැත්තේ නෑ ඉන්නවා. ඕනෑම ආගමක ඕනෑම සංස්කෘතියක ඕනෑම රටක ඉන්න පුළුවන්. එක ආගමකට සීමා වෙන එක දර්ශනයකට සීමා වෙන එක සංස්කෘතියකට සීමා වීමක් නැහැ. මෙතන සංස්කෘතියකුත් නැහැ, ආගමකුත් නැහැ, දර්ශනයකුත් නැහැ. ඒ විශේෂ දර්ශනයක් නැහැ. ආගමක් ඇතුළෙත් ඔය විදිහට හිතන්න පුළුවන්, ආගමකින් තොරව හිතන්නත් පුළුවන්. ආගමක් ඇතුළේ හිතුවාම ඉතින් එයායි ආගමේ ලේබල් එකට හංවඩුවට වැටෙනවා. අනිත්‍යයි වැටෙනවා. ආගමිකින් තොරව හිතුවොත් ඉන්නේ යා නිදහස් චින්තකයෙකු නිදහස් දාර්ශනිකයෙකු එහෙම මොනවා හරි ඒත් මොකක් හරි ලේබල් එකක් ගහනවා කොහොම හරි එයත් සැහැල්ලුවෙන් ඉන්න නිදහසේ ඉන්න කෙනෙකු යම් තාක් දුරකට අප දන්නේ නැහැ අපිට කියන්න බෑ ඔය චින්තනය හැම ප්‍රශ්නකදීම වැඩ කරයිද නැද්ද කියලා ඉතින් ප්‍රශ්නෙන් ප්‍රශ්නෙට බලන්න එපේ නමුත් අරද ක්‍රම දෙකට විසඳෙන්නේ නැති විසඳ ගන්න බැරි වුණු උග්‍ර ප්‍රශ්න බොහෝමයක් මේ චින්තනයේදී කැපිලම යනවා. විසඳෙන්නේ නැහැ ඒ ප්‍රශ්න විසඳ ගන්න ප්‍රශ්නයක් නැහැ කියන එක තේරෙනවා. විසඳුමන්නේ මේ මෙතන ඉන්නේ ප්‍රශ්නයක්ම නැහැ. හිතුවට එහෙම එකක් නැහැ. දැන් ඒක සාමාන්‍ය උදාහරණ ගත්තොත් දැන් මෙහෙම කිව්වම හිතෙන්න පුළුවන් මහ විශිෂ්ට ප්‍රඥාවක් තියෙන කෙනෙකු ගැන ඔය කියන්නේ අප එහෙමයි නෙවෙයි. එහෙම නෙමෙයි අපි හිතමු දැන් මේ කාමරයේ ඇතුලේ කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙම නැත්තම් සද්දයක් නිසා චාලනයක් නිසා සර්පෙක් ඉන්නවා කියලා හිතනවා කියන්නේ. කොහේ හරි මොකෙක් හරි සර්පෙක් සතෙක් මීයෙක් ගොනුසෙක් හිටියා කියලා. එතන දැන් ඒක හිතුණා. සමහරට හැට යමක් දැක්කා. ඇටත් පෙනුණා කනටත් ඇහුණා ඇඟෙත් ගෑවුණා සුවඳකුත් ආවා ඒ සතෙක්ගේ ගඳකුත් ආවා කියන්නේ ස්පර්ශයකුත් දැනුණා සද්දෙකුත් ඇහුණා ඇහැටත් යමක් පෙනුණා ඒතර ඔය සාක්ෂි එකක් දෙකක් තුනක් හතරම නිසාන තීරණයකට එන්නේ සමේ සතෙක් ඉන්නවා නෑ එවිට ඔය ක්‍රම දෙක තුන ක්‍රියාත්මක වෙන හැටි බලන්න. පළවෙනි කාරණේ තමයි අනේ දැන් මෙයක කයි හිටියොත් කයි සානේ මේ දෙවියනේ හරි මොනවා හරි කියලා මා බේරලා දෙන්න කිසි උපද්දරයක් මට වෙන්න එපා කියලා එහෙම හිතන්න පුළුවන්. ඉතින් එහෙම විශ්වාසයක් වෙනකොට අර බය නැතුව ඉන්න පුළුවන්. දෙවෙනි එක්කෙනා හැමතැනම ගිහිල්ලා බලනවා කොහෙද ඉන්නේ අතන මුල්ලේ මේ මුල්ල බලනවා ඉන්නවනම් මොනවා හරි කරන්න මන්ත්‍රයක් කරියා ජප කරනවා ඒකත් ක්‍රියාවක් නේ පිටිතක් කියන්නත් පුළුවන් ඒ තුන්වෙනි කෙනා එයා කල්පනා කරනවා මේ මොකද්ද මට ඇත්තටම ඇහුනේ ඇත්තටම ඇහැට දැක්කේ කුමක්ද සතෙක්ව හරියටම දැක්කද නැත්නම් අනුමානයේ උඩ නිකම් පුංචි චලනයක් වර්ණයක් උඩ සතෙක්ව හිත ඇතුලේ නිර්මාණය වුණාද එයා බලනවා නායට දැවෙන සුවඳ මොකද්ද යන්තම් ඒ සුවඳක් උඩ අතීතයේ ඇවිල්ලා මේ නිර්මාණය කළාද එයා විශ්වාස කරන්නේ කවුරු හරි ඇවිල්ලා ඒ සතාව එළියට දායි නැත්නම් ඒ සතා මෙයයි එහෙමනේ එයා බලනවා මේ ප්‍රශ්නේ කොහොමද ආවේ සතෙක් කොහෙන්ද ආවේ එහෙම කල්පනා කරනකොට යාට හිතන නෑ මේක මං හදාගත්ත එකක්. ඇත්තටම මං සතෙක්ව හරියට දැක්කේ නෑ. සම්පූර්ණයෙන් දැක්කේ නෑ. ඇහුනෙත් නෑ. සුවඳ දැනුනෙත් නෑ. හරියට ඇඟේ දැනුනෙත් නෑ. යන්තම් පුංචි ඉන්ද්‍රිය සංවේදනයක් සංජානනයක් උඩ කතන්දරයක් හදාගත්තා. ප්‍රපංචයක්. ඒක ප්‍රපංචයක්. මියෙක් ඉන්නවා, නයෙක් ඉන්නවා, මොකෙක් හරි, ඒක ප්‍රපංචයක්. ඒ බව යාට වෙන කල්පනා කරාම තේරෙනවා. ඒ විදිහට කල්පනා කරොත් තේරෙනවා. වෙන විදිහකට කල්පනා කරොත් වෙන දෙයක් තමයි තේරෙන්නේ. ඔය විදිහට කල්පනා කරාම එහෙම තේරෙනවා. එතකොට ඉතින් ඒ බය නැති වෙනවා. ඉතින් ඉන්න පුළුවන්. ඇත්තටම සතෙක් ඉන්නත් පුළුවන් ශාලාවේ. ශාලාවේ සතෙක් ඉන්නවද නැද්ද අදාළ නැහැ අරයට. එයා එයාගේ ප්‍රශ්නේ ඔය විදිහට විසඳගන්න. එතකොට මේ තුන් දෙනා අඳුන ගන්න පුළුවන් මේ පුද්ගලයාට තුන්වෙනි එක්කෙනා කලාතුරකින්. එයා සුලභ කෙනෙකු නෙමෙයි. අර මහ ජනයා පොදු ජනයා කියන ගොඩේ එයා නැහැ. එයා නිර්මාණයක්. එයා බිහිවීමක්. එම කෙනෙකුව බිහි කර ගන්න ඕනේ. නිර්මාණය කර ගන්න ඕනේ. ප්‍රසූත කරන්න ඕනේ. උපපාතිකව පහළ වෙන්නේ නැහැ. උපපාතිකව පහළ වෙන්න දෙන්න තමයි අර දෙන්න. මුල් දෙන්න. කීපතාවක් කීවා වගේ හිතවතුනි ඔය තුන්වෙනි කෙනාටත් සියලුම ප්‍රශ්න ඔය විදියට විසඳගන්න පුළුවන් වෙයිද බැරි වෙයිද කියන්න බෑ. ඒ ගැන සහතිකයක් නැහැ. ගැටලුවක් වෙන හැම තැනදීම ඒ විශ්ලේෂණය කර මේ හිතින් හදාගත්ත ප්‍රශ්නයක් කියා අවබෝධ කරගෙන අත්හරින්න පුළුවන් වෙයිද බැරි වෙයිද කියන්න බෑ. බැරි තැන් එන්න පුළුවන්. ඒ නිසා තමා හතරවෙනි ක්‍රමයකුත් තියෙන්නේ. හතරට තියෙන ක්‍රමයක්. අර එක දෙක තුනේම ක්‍රම නැහැ. ඒවා ක්‍රම නෙමෙයි. ක්‍රමයක් කියන්නේ ප්‍රතිපදාවක්, පිළිවෙතක්, මාර්ගයක් කියනවා අන්න. ඒක භාවනා වෙන්නේ හතරෙන් එකට. ක භාවනා. භාවනාව කියවහම මේක පළල් අර්ථයක්. භාවනාව කියවහම දැන් තුන්වෙනි එකටත් කෙනෙකුට භාවනාව කියන්න පුළුවන්. ඔය භාවනාව ඒකාංශයක් තමයි. ඒ කල්පනා කිරීම, මෙනෙහි කිරීම, විශ්ලේෂණය කිරීම ඒකත් භාවනාවේ ඒකාංශයක්. ඒතර ඒ විදිහටත් විසඳගන්න පුළුවන්. නමුත් භාවනාව එන්නේ හතරවෙනි යට ක්‍රමවේදයට. එතන තියෙනවා පිළිවෙතක්, මුලක්, මැදක්, අගක්. ඒ දැක්මෙන් භාවනා කරන්නේ ඉතාම ස්වල්ප පිරිසක්. බොහොම සුළු පිරිසක්. ඒ මුලක්, මැදක්, අගක් තිබෙන පිළිවෙතක්, ප්‍රතිපදාවක්, මාර්ගයක් කියන හැඟීමෙන් භාවනා කරන්නේ බොහොම ටිකද. බොහෝ විට සරලවම හිත සංසුන් කර ගැනීම භාවනා විදියට තමයි දකින්නේ. හිත සංසුන් කර ගැනීම. ඒ සඳහා ලොකු උත්සාහයක් ගන්නවා භාවනා කරන බොහෝ යෝගී. ප්‍රතිශතය වැඩි කීයද කියන්න ගණන් හදලා නැහැ. නමුත් භාවනා යෝගීන් ලෝකෙ ගත්තාම බෞද්ධ වේවා වෙන ආගමක වේවා ආගමක් නැති අනාගාමිකනේ කියන්නේ අනාගාමික. අනාගාමී නෙමේ ආගමක් නැති ආගමික නොවන භාවනා යෝගීන් ගත්තත් මේ ප්‍රතිපදාව එක ආරම්භයක් තියෙනවා, ගමනක් තියෙනවා, පියවරවල් තියෙනවා කියන ඒ දැක්මෙන් සමස්ත ක්‍රියාවලියක් කියන ඒ පුළුල් ආකල්පයෙන් භාවනා කරන්නේ බොහොම ටිකද. වැඩි පිරිසක් සංසුන්තාවේ තමයි හොයන්නේ. සංසු බව. ඒ වරදක් නෑ. සංසුන් බව හිවීමේ කිසි වරදක් නෑ. එක් කුසලයක් නේ සංසුන් බව. කුසලයක්. පවකුත් නෙමෙයි. එහෙම හොයන්නත් හේතු තියෙනවා. ඉතින් මොකද වැඩිපුර ජීවත් වෙන්නේ නොසන්සුන් ලෝකෙක. නොසන්සුන් ලෝකයකනේ වැඩිපුර ජීවත් වෙන්නේ. කලබල තියෙන, ආතති තියෙන ලෝකයක තමයි වැඩිපුර ඉන්නේ. ඉතින් එහෙම නිසා ඒ වගේ පීඩන වැඩි, ඇඟට දැනෙන පීඩනයි හිතට දැනෙන පීඩනයි වැඩි. ඒ වැඩි නිසා කොහෙන් හරි සංසුන්තාවය ඕනේ. දැන් ඒ සංසුන්තාවය මේ සුඛෝපභෝගී අවශ්‍යතාවක්, අන් සියලු අවශ්‍යතා ඉටු කරගෙන වෙලාව තිබ්බොත් විතරක් හොයාගන්න ඕනේ දෙයක්. එහෙම නොවේ. අද වෙනකොට සංසුන් බව අත්‍යවශ්‍ය අංගයක් බවට පත් තිබෙන. අත්‍යවශ්‍ය අංගයක් බවට. තේරීමක් නැහැ. කැමැතිද නැද්ද කතාවක් නැහැ. හැම ළමයෙකුටම, හැම තරුණයෙකුටම, තරුණියකටම, වැඩිහිටියෙකුටම වියපත්න. මේ අතාරින් නැතුව සමස්ත මානව සමාජයටම නැතුවම බැරි දෙයක්, හුස්ම වගේ නැතුවම බැරි දෙයක් බවට සංසුන්තාව පත් තිබෙනවා. ජීවත් වෙනවද මැරෙනවද කියන තීරණයනේ හුස්ම ගන්න, හුස්ම දෙන්නේ. හුස්ම ගත්තොත් ඉන්න පුළුවන්, හුස්ම ගත්තේ නැත්නම් මැරෙයි. අන්න ඒ තැනට ඇවිත් තියෙනවා මේ සංසුන්තාවයත් එක්ක. සංසුන්තාවයත් ඇති කරගෙන ජීවත් වෙනවද නැත්නම් නොසන්සුන්ව ලෙඩ වෙලා අකාලයට මහලු වෙලා මැරෙනවද? සහ ඊට කලින් ওই ටික වෙන්න කලින් තව බොහෝ දේ වෙනවා. අධ්‍යාපනයේ කඩාකප්පල් වෙන්න පුළුවන් ඔය නොසන්සුන්තාව නිසා. සම්බන්ධතා විඳ වැටෙන්න පුළුවන්. රැකියා අහිමි වෙන්න පුළුවන්. තමන්ගේ රැකියාව අහිමි වෙන්න පුළුවන්. උසස් වීම නැති වෙන්න පුළුවන්. ඉරගෙවල් වලින් පුනරුත්ථාපන කඳුරු වලින් ජීවිතේ කෙලවර වෙන්න පුළුවන්. ඉතින් මේක බරපතල තත්ත්වයක්. මේ සංසුන්තාව නොසන්සුන්තාව. ඒ නිසා අද වර්තමාන සමාජයේට කෑමට, බීමට, ඇඳුම් පැළඳුම් වලට, බෙහෙත් වලට, ගෙවල් වලට වඩා අත්‍යවශ්‍ය සාධකයක් බවට සංසුන්තාව පත් තිබෙනවා. අවාසනාවකට මේ ගැන දන්නේ දැනුවත් වෙන්න ටික දෙනයි. තාමත් ප්‍රාථමික සමාජයේ දේවල් පස්සේ දුවනවා. ඒව දුවලා ඉවර කරගන්න බෑ. මේ මෙතන මේ නොසන්සුන්නා වැටෙනවා එදගෙන. වැටෙනවා අතරමඟ වැටෙනවා. අධ්‍යාපනයේදී අතරමඟ කී දෙනෙක් වැටෙනවද? ඒ අධ්‍යාපනයේ මේ කඩාකප්පල් වීම පමණක් නෙමෙයි ජීවිතයෙන් වැටෙනවා. විවාහයෙන් වැටෙන්නේ කොච්චර වැටෙනවද විවාහයෙන්? ආර්ථිකයෙන් වැටෙනවා. රැකියාවෙන් වැටෙනවා. සමාජ සම්බන්ධතාවලින් වැටෙනවා. ඒ නිසා සංසුන්තාවේ අත්‍යවශ්‍ය සාධකයක්. සහ එසයි හෙව්වට කමක් නැහැ. කොහෙන් හරි ඒ ලැබෙනව නම් හෙව්වට කමක් නැහැ. භාවනාවෙන් ඒ සංසුන්තාව හොයනවටත් වැඩිය ලැබෙනවා. ඒ ඇත්තනේ. වෙන කිසිම දෙයක් නැහැ භාවනාව තරම් කෙනෙකු සිතින් හා ගතින් ගැඹුරින්ම සංසුන් කරන. වෙන කිසිම කෙනෙකු නැහැ. ඒ නිසා භාවනාව හරි ජනප්‍රියයි. ඒ අරමුණින් භාවනා කරනවා. කිසි අන්දරකට සංසුන් කරගන්න. ඒතර එතන මාර්ගයක් නැහැ. ඒ සංසුන් කරගන්න ඕනේ පොඩි ටෙක්නික් එකක් විතරනේ. පොඩි ක්‍රමවේදයක් විතරයි භාවනා කරන්න පුංචි කමටහනක් පමණයි අවශ්‍ය සංසුන් කරගන්න. හුස්ම ගන්න විදිහක් කියලා දුන්නාම, ඇවිදින විදිහක් කියා දුන්නාම, අහන විදිහක්, මොනවා හරි අහන විදිහක් කියා දුන්නාම ඒ හරියට කළොත් වැඩි කාලයක් යන්න කලින් සංසුන් වෙනවා. ඒ සංසුන්තාවේ දිගට තියෙන්නේ මුළු හිතම සංසුන් වෙන්නේත් නැහැ. සමස්ත අධ්‍යාත්මයේ මෙහෙම මේ ටෙක්නික් එකකින් සංසුන් කරන්න බැහැ. ඒ ක්‍රමය මොනවහරි ක්‍රමයේ ස්පර්ශ කරන විඥානයේ ඒක තට්ටුවක් විතරයි සංසුන් වෙන්නේ. තව කැළඹුණු තට්ටු එහෙම යට තියෙනවා. තට්ටු කොටක් විඥානයේ කියන්නේ තට්ටු කීයක්ද කියන්න දන්නේ. ඒව කැළ නිශ්චල වෙන්නේ නැහැ. ඒව නිශ්චල නොවුනට ඉතින් අර සාමාන්‍යයෙන් හිතා ගන්න ඕනේ විඥානය හැරෙන්න ඕනේ විඥානය එදිනෙදා වැඩ කරන්න ඕනේ. ඒ හිතේ මට්ටම් කිසියම් දුරකට කිසියම් සීමිත කාලයකට තැන්පත් කරගන්න පුළුවන්. එතනින් ප්‍රයෝජන තියෙනවා. ප්‍රයෝජන නැත්තේ නෑ තියෙනවා. නමුත් හිතවතුනි භාවනාවත් කතා කරනවා සංසුන්තාවක් ගැන, නිශ්චලත්වයක් ගැන, ඒකාග්‍රතාවක් ගැන භාවනාව කතා කරනවා. හැබැයි ඒ ඔය සංසුන්තාව නොවේ. ඔය පුංචි හුස්ම ගන්න ක්‍රමයකින්, ඇවිදින ක්‍රමයකින්, ඒ ක්‍රමයේ ටික කාලයක් පුහුණු කිරීමෙන් මතු කරගන්න ලබන සංසුන්තාවේ නොවේයි. ඊට වඩා ගැඹුරු, ඊට වඩා පළල් ඒකග්ගතාවක් ගැන තමයි කතා කරන්නේ. ඒ ශනික නෑ, නිකන් නෙමෙයි. ඉන්ද්‍රජාලමකින් එහෙම ලැබෙන්නේ නැහැ. ඒට කැපවෙන්න ඕනේ. කැපවීමක් අවශ්‍යයි. ඒ නිසා ඒට පටිපදාවක් කියන්නේ පිළිවෙතක්, ප්‍රතිපත්තියක්, මාර්ගයක්. ඒ සඳහා මූලික වශයෙන් මූලිකම සියල්ල කියන්න අවශ්‍ය නැහැනේ. සියල්ල කියන්නත් බෑනේ, මෙතන වෙලාවකුත් නැහැනේ. දැන් මූලිකම කාරණා දෙක තුනක් තියෙනවා වැදගත් වෙන. කුමක්ද? දැන් අප උදේ භාවනා කරන විට නැවත ආවර්ජනය කළොත් අපේ පැයකට පැයකුත් විනාඩි 10ක් විතර කළ භාවනාව ගැන එතනදී අපි ඉන්න තැනින් තමයි භාවනාව පටන් ගත්තේ. කොතනින්ද ඉන්නේ? විසිරෙන හිතින්. ඒකාගෝ හිතක නෙමෙයි හිටියේ. එහෙනම් ඉතින් ලොකු භාවනාවක් කරන්න අවශ්‍යත් නැතුව ඇතිනේ. මේ දුවන හිත, චංචල හිත, විසිරුණු හිත, කලබල හිත, අනේ එතෙන්ට තමයි ආවේ. එතනින් තමයි පටන් ගන්න. ගමන පටන් ගන්න එතනින්, භාවනා ගමන. වෙන කොහෙන්වත් නෙවෙයි. වෙන කොහෙන්වත් ගමනක් පටන් ගන්න බෑ. ඉන්න තැනින් හැර. එර මේ දුවන හිත, කලබල වෙන හිත, චංචල වෙන හිත දිහා අප බලාගෙන හිටියා. වෙන මොනව කරන්නද? බලාගෙන ඉන්නේ නැතුව. මහා සැඩපහරක් ගලාගෙන යන විට අපිට කුමක්ද කරන්න පුළුවන්? පැත්තකටලා බලන් ඉන්න පුළුවන්. වෙන මොනව කරන්නද? ඒක මැද්දට පැනලා බදාගන්නද? නවත්තන්නද? දැන් එහෙම කරන්න යන කෙනා මොනවත් කරගන්න බැරි නේ. ප්‍රවාහයට අවිලා ගහගෙන යනවා මිසක් කිසි දෙයක් කරන්න බෑනේ. මොනවාරි කරන්න පුළුවන් ද බැරිද කියන එක හරි තේරුම් බේරුම් කරගන්න නම් ප්‍රවාහයෙන් පැත්තකට වෙලා ගලා යෑම දිහා බලන්න ඕනේ. ගලා යෑම දිහා බැලීමෙන්ම විසඳෙන්නේ නැහැ ප්‍රශ්නය. මෙතනින්ද පටන් ගන්න, විසඳ ගන්න. එහෙන් බලනකොට පේනවා මේ විසිරීම, හිත විසිරීම, හිත දිවීම අංශ දෙකකට වෙන බව. අංශ දෙකක් කියන්නේ මේ දිසා දෙකකට තමයි හිත දුවන්නේ. අප කවුරුත් දන්න විදිහට අතීත දිශාවටයි අනාගත දිශාවටයි දුවන්නේ. මේ දිසා දෙකට දුවන. හොඳට බලන්න කොහි වෙලේ හරි හිත දිව්වා කියනකොට එක අතීතයට දුවලා තියෙන්නේ නැතිනම් අනාගතයට. දර ඒකාග්‍රතාව පිළිබඳ අදහසක් දාලා අදහසක් ඕනම කෙනෙකුට ඇති කරගන්න පුළුවන්. දැන් හොයන්නේ ඒකාග්‍රතාවනේ. ඒකාග්‍රතාව එහෙමනම් ওই දෙකේම නැහැ. අතීතයේත් ඒකාග්‍රතාව නැහැ, අනාගතයේත් ඒකාග්‍රතාවක් තියෙන්න බෑ. එහෙම දුවලා එහෙනම් තියනවා නම් වෙලාවට හම්බ වෙන්නේ නැහැ. ජීවිත කාලෙම උනේ හිත දිවීමනේ. දිව්වේ එක්ක අතීතයට නැතිනම් අනාගතයට. නමුත් ඔය කොහෙට දිව්වත් මොන දේ මුණ ගැහුණත් මුණ නොගැසුණු එකම එක දේ තමා නිශ්චලත්වය, නිශ්ශබ්දතාව, ඒකාග්‍රතාව. හම්බුනේ නැහැ. එහෙමනම් ඒකග්ගතාව කියා, නිශ්චලතාව කියා, සංසුන්තාව කියා, නිශ්ශබ්දතාව කියා යමක් තියෙනවා නම් එය අනිවාර්යයෙන්ම තිබිය යුත්තේ අප මෙතෙක් නොසිටි වර්තමානයේ, මෙතන මේ මොහොතේ. ඒ තර්කයක්, අනුමානයක්. ඒ අනුමානයට ආවේ සාක්ෂි එක්ක. මොනවද සාක්ෂි? අත්දැකීම්. අර මෙච්චර කල් දිව්වා හිත, දිව්‍ය අතීතයට, අනාගතයට. හැබැයි දෙකේදීම බොහෝ දේ ලැබෙන්න ඇති, හමු වෙන්න ඇති. අතීතයට දිව්වාම, අනාගතයට දිව්වාම, නොලැබුණු එකම දේ මේ නිශ්චලත්වය, ඒකග්ගතාව. එහෙමනම් එය හමු වෙනවා නම් මේ නිධානය, ඒකග්ගතා කියන නිධානය තියෙනවා නම් තියෙන්නේ මෙතන තමයි. මෙතන හැරුවොත් සම්බවි. ඒ දැක්මෙන් තමයි භාවනාව පටන් ගන්නේ. නිකම්ම වර්තමානයේ ඉන්නවා, වර්තමානයේ ඉන්නවා කියලා මන්ත්‍රයක් වගේ නෙමෙයි මේ අවබෝධය උනේ. වර්තමානයේ ඉන්න භාවනාව පටන් ගන්න. එහෙම අවබෝධයෙන් භාවනාව පටන් ගන්න. දැන් එතකොට දන්නවා මේ අතීතයට දිවීම නවත්තන්න ඕනේ. අනාගතයට දිවීමත් නවත්තන්න ඕනේ. හැබැයි මේ නවත්තන්න ඕනේ කිව්වට නැවතෙන්නේ නැහැ. එහෙම නවතින්නේ නැහනේ. නවතින්නේ නවතින්නේ කිව්වට හිත නවතින්නේ නැහැ. කවදා හරි නවතී කියලා අර විශ්වාසයෙන් ජීවත් වෙන කෙනෙක් ඉන්නේ. ওই ප්‍රශ්නේ විසඳේ. එහෙම විසඳෙන්නේ නැහැ මේ ප්‍රශ්නේ. මෙතන දැඟලුවා කියලා විසඳෙන්නේත් නැහැ. අර ප්‍රායෝගික මිනිස්සුන් ගැන කතා කළේ. එහෙම විසඳෙන්නේත් නෑ මෙතන දැඟලුවා කියලා. කල්පනා කරලත් විසඳගන්න බෑ මේ ප්‍රශ්න. ඒ බොහෝ කල්පනා කරන්න ගියාම, බොහෝ අංශ වලින් කල්පනා කරන්න ගියාම තව තව චංචල වීම තමයි වෙන්නේ. හැබැයි ඒ චංචල නොවන විදිහට හිතන්නත් පුළුවන්. එහෙම ක්‍රමයකුත් තියෙනවා. ඒක ක්‍රමයක් තියෙනවා එහෙම හිතන්න. ඒ අර අනිත් කොයි පැත්තට හිතන්න ගියත් චංචල වීම තමයි තව වෙන්නේ. ඒ නිසා තමයි අර ක්‍රමවේදයක් හොයන්නේ මේ නිශ්චල කරගන්න. එතකොට වර්තමානයේ එන්න ඕනේ. එන්න ඕනේ කිව්වට එන්නේ නැහැනේ වර්තමානයේට. ඉන්නෙත් නැහැ. අර දෙපැත්තටම යදෙන්නේ. එතකොට මේක පුරුද්දට වෙන්නේ. පුරුද්දට. දර කෙනෙකුට අවශ්‍ය නම් භවනාවේ මේ නිශ්චලත්වයට එන්න පුරුදු නැති කරගන්න ඕනේ. ඒ පුරුදු තියාගෙන මේ වර්තමානයේ ඉඳ හැදුවට, ඒකග්ගතා ඇති කරගන්න හැදුවට වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. ඒක මහන්සිය විතරයි. ඊට පස්සේ මහන්සිය භාවනා කරාට ප්‍රතිඵලයක් නැහැ නේ මහන්සිය. කොහොමද මේ පුරුදු නැති කරන්නේ? දැන් මෙතන අතීතයට හිත දිවීමේ ලබන නැත්තම් අත්දකින කාරණා දෙකක් තියෙනවා. අනාගතයට දිවුවහම එහෙම දෙකක්. දැන් අතීතයට ගියාම එයා සතුටක් ලබනවා. දිනපු අවස්ථා තියෙනවනේ විශ්වාසයෙන් හරි වීරියෙන් හරි කල්පනා කරලා හරි ජයග්‍රහණ ලැබූ අවස්ථා තියෙනවනේ ඒවා මතක් වුණාම සතුටු වෙනවා. සතුටක් ලැබෙනවනේ. එහෙම බැරි වුණ අවස්ථා මතක් වුණාම පසුතැවෙනවා. දැන් අතීතේ මතක් කරලා අතීතේට දුවලා අතීතේ ජීවත් වෙලා වැඩි දෙනෙකු අත්දකින්නේ ලැබෙන ප්‍රතිලාභ මේ දෙක තමයි. වෙන ප්‍රතිලාභ නැහැ. වැඩි අවස්ථාවල එක්ක සතුටු වෙනව නැතිනම් පසුතැවෙනවා. අනාගතයේ පැත්තට ගියාම ඒත් ප්‍රතිඵල දෙකක් තියෙනවා. අනාගතය ගැන අනාගතයට හිත දිවුවහම මොනවද? හීන දකින්න පටන් ගන්නවා. හීන. දවල් හීන දකින්න පටන් ගන්නවා. මෙහෙම කරනවා, අර එහෙම කරනවා, දිනනවා, පාස් වෙනවා, බඳිනවා, ධ්‍යාන ලබනවා, මොනවා හරි ඒ ක්‍රමයට හීන දකින්න පටන් ගන්නවා. එහෙම නැත්තම් බය වෙන්න පටන් ගන්නවා. බය වෙනවා, මේක හරියයිද? වරදි, පරදි, ෆේල් වෙයි. බය වෙන්න පටන් ගන්නවා. අනාගතයේ පැත්තෙන් ওই ප්‍රතිඵල දෙක තමයි එන්නේ හිතන්න ගියා. දැන් මේ අංශ හතර ගැන අවබෝධයක් තියෙන්න ඕනේ වර්තමානයේට එන්න. වර්තමානයේ ඉන්න. එහෙම නැතුව බෑ. සාමාන්‍ය ජීවත් වීම ඇතුලේ අපිට කරන්න යමක් තියෙනවා. භාවනා ප්‍රතිපත්තියේ යන්න නම් මේක ප්‍රතිපත්තියක්, පිළිවෙතක්, පටිපදාවක්, මාර්ගයක් කියලා ගත්තොත් සාමාන්‍ය ජීවිතේ අපිට කරන්න දේවල් ටිකක් තියෙනවා. දැන් මේක ප්‍රතිපත්තියක්, පිළිවෙතක්, මාර්ගයක් නෙවෙයි, ක්ෂණිකව සිදුවන දෙයක් කියලා ගත්තොත් නම් එහෙම අවශ්‍ය නැහැ. නමුත් එහෙම නෙමෙයි, මෙතන පාරක් තියෙනවා. මොනවද? සිදුවීම් වලදී අධික ලෙස සතුටු වීමයි කනගාටු වීමයි අත්හරින්න ඕන. ඕනෑම සිදුවීමක, ඒ සිදුවීම සාර්ථක වීමක් හෝ අසාර්ථක වීමක් වෙන්න පුළුවන්. නමුත් ඒ සාර්ථකත්වයේදී තමන්ට තමන්ව පාලනය කරගන්න බැරි මට උද්දාමයටපත් වීම හඳුනාගෙන ඒ අලු කරගන්න ඕනේ. සතුට වෙන්න එපා නෙමෙයි. සතුට කමක් නෑ. නමුත් මේ සීමාවක් තියෙන්න ඕනේ. තමන්ට පාලනය කරගන්න පුළුවන් ප්‍රමාණයට සතුට වෙන්න. ඒ වගේම වැරදුණු අවස්ථා වලදී ඒත් අසතුට එනවනේ එපා කිව්වට. නමුත් ඒ කනගාටුව, ඒ ශෝකය ඇදගෙන යන්න එපා, වවා ගන්න එපා. එතන සමබර ජීවිතයක් අවශ්‍යයි. මේ එකඟතා නිර්මාණය වෙන්නේ, එකඟතාව උපදින්නේ සමබර ජීවිතයක. ඒ සමබර ජීවිතය අර පරියන්කේ ඉන්න වෙලාවෙ නෙවෙයි. ඒට අදාළම නැහැ. මේ සම්බර ජීවිතය ඕනේ පරියන්කේ නැති වෙලාවට. අපි කියන්නේ සාමාන්‍ය ජීවිතයේ කියලා සාමාන්‍ය ජීවිතය අවශ්‍යයි. ඊළඟට අනාගත සිහින දැකීම අඩු කරගන්න. සැලසුම් අවශ්‍ය වට සැලසුම් හදන්න. නමුත් අනවශ්‍ය විදියට අනාගතය දවල් හීනයක් කරගන්න යන්න එපා. අවශ්‍ය නම් අභ්‍යන්තර නිශ්චලත්වය. ඒකාග්‍රතාව අවශ්‍ය නම් දවල් හීන අඩු කරගන්න. අඩු කරගන්න. සහ අනාගතයට බියවීම අඩු කරගන්න. අර එහෙම වෙයිද, මෙහෙම වෙයිද, වරදීද, අරය තරහ වෙයිද, මෙයා නැති වෙයිද? තාම වෙලා නැති දේවල් ගැන බියවීම අඩු කරගන්න. එතකොට මේ හතරෙන් අපි ශික්ෂණයක් ලබන්න ඕනේ. සංවර කරගන්න ඕනේ මේ හතර. සිදුවීමකදී අධික ලෙස සතුටු වීම, දුක් වීම, පසුතැවීම, අතීතයේ පැත්තේ ඒ අතීතෙත් එකතු වෙන්නේ. ඊළඟට අනාගතයේ පැත්තෙන් දවල් හීන ඇතුළේ ජීවත් වීමයි බය වීමයි. මේ අංශ හතර සමබර වන විට ඒකාග්‍රතාව පහසුවෙන් ඇති වෙනවා. ඒකාග්‍රතාව ඇති වෙන්න මේ සමබර ජීවිතය අත්‍යවශ්‍යයි. ඒකාග්‍රතාව ඇති වෙනකල් ඒ එතෙන්ට යනකල් යන්න ගමනක් තියෙනවා. ඒකාග්‍රතාව ඇති වුණාම ඒකාග්‍රතාවියත් සමග තව යන්න ඒ ගමනේ මාර්ගයේ කොටසකුත් තියෙනවා. හොඳයි හිතවතුනි, හිතුවට වැඩිය දිගු වුණා මේ පරියාය. අපි සාකච්ඡාවට තියෙන කාලයත් කාලයනුත් කොටසක් දේශනේට ගත්තා. දැන් සාකච්ඡාවට එන්න පැහැදිලි කරගන්න ඕනේ කාරණා තියෙනවා නම්, මේ දේශනේ නිසා මතුවුණු ප්‍රශ්න තියෙනවා නම්, නැත්නම් කලින් කළ භාවනාවෙන් මතුවුණු ගැටලු තියෙනවා නම්, එහෙම නැතිනම් ලැබුණු වැටහීම් තියෙනවා නම්, ඒවා අහන්න, කියන්න, බෙදාගන්න මේ ඉතිරි කාලය තමයි.